මෑණිවරුනි, ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි දවසේ වැඩ පිළිවෙලේ ධර්ම දේශනාව සඳහා කාලයට යෙදෙmathbbලාති. සීලෝම දිනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදු කාර්යයක් නැවත පාත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. අසුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු සුසංවතං භෝජනම්මි මත්තඤ්ඤෝ සද්ධං ආරද්ධ වීරියං තං වේනප්පසහන්ති මාරෝ වාතෝ සීලං පබ්බතං තීති. කරුකටේතු මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, මේ සර්වජන් වහන්සේ මේ අද අපි මේ කතා කරන්න බලාපොරොත්තු මාතෘකාවේ මහ පුදුමාකාර සම්ප්‍රදානුකූල ගතියකුත් රැඩිකල් වාදී ගතියකුත් හරි නිදසුන් සහිතව උපමා අලංකාර සහිතව තමන් වහන්සේක ජීවිතේ පුරා පෙන්වන්න ඉදිරියට තියෙනවා. ඉතින් ඒක නිසා මේ සම්ප්‍රදාය බලාපොරොත්තු වෙන අයටත් රැඩිකල් වාදී එහෙම නැත්නම් විප්ලවීය චින්තනයක් තියෙන අයටත් අපි මේ කතා කරන මාතෘකාව සර්වඥාන්සේගේ සර්වඥ ගුණ ඔප්නංගන මාතෘකාවක්. අපි නමෝ දිනකින් ඒ මහා විශක් උත්සවයට පෙළඹෙන්නේ. ඒ වෙනකොට අපි දවසින් දවස ටික ටික මේ බුද්ධ රත්නේ නැත්නම් සර්වඥාන්සේ කියන්නේ කවුද කියන එක අවබෝධ කරනවා. ඒ අවබෝධයේදී භාවනා කරන අපි තරම් සර්වඥාන්සේ අවබෝධ කරන තව කවුවක්වත් ඇත්තේ නැහැ ලෝකේ. ඒක නිසා අපි භාවනාවේ ඉදිරියට යන්න එහෙම නැත්නම් මේ වගේ බණ අහන්න ධර්ම සාකච්ඡා කරන්න දවසින් දවස සර්වඥ ගුණ අවබෝධ කරන මට්ටමට යන්නේ, ධර්මය අවබෝධ කරන මට්ටමට යන්නේ, සංඝය අවබෝධ කරන මට්ටමට යන්නේ, සීලය අවබෝධ කරන මට්ටමට යන්නේ. ඉතින් අපි ගිය වතාවේ මේ දහම් මැදුරේ පවත්තන්ට ඉදුණු මේ වගේ දවසේ භාවනා වැඩපිළිවෙලේදී නැත්නම් ඒ දින කාලසටහනේ අවසානයේ මේ වගේ ධර්ම දේශනා පැවැත්වුවා. එදා අපි මේ අද කියපු ගාතාවට කලින් තිබුණු ගාතාව තමයි මාතුකා කිරුවේ සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංගතං කියන ගාතාව. ඒක යෙදෙන්නේ ධම්මපදයේ කියන පොතේ කුද්දක නිකායේ කුද්දක පාඨ කියන පොතේ තියෙන්නේ මුලින්ම සඳහන් වෙන්නේ යමක වර්ගයේ 7 ගාතාව. මේ අද අපි ගත්තේ ඒකෙම දෙවෙනි කොටස 8 ගාතාව. අර ගාතාවයි මේ ගාතාවයි එකිනෙකට ජාගියට මූඩිය වගේ පෙට්ටියට මූඩිය වගේ දෙකිනෙකට යාවෙලා තියෙන ගාථා දෙක. ඒ නිසා අපි සම්බන්ධ කරලා තේරුම් ගන්න වෙන්නේ. ඒක සිද්ධ වෙනවා නිදාන කතාව අහනකොට, නැත්නම් පසුබිම අහනකොට, නැත්නම් කතාවේ ඉතිහාසය අහනකොට. ඒ සර්වචනාංශ වැඩ ඉන කාලෙම සර්වචනාංශයේ බණහපු තුඹේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක් මල්ලිලා දෙන්නට වස්සු බූදල බාර දීලා පැවිදි වුණා. එයා පැවිදුනේ නිස්සරණ අධ්‍යාපනයෙන්මයි. ඊට පස්සේ මල්ලි මේ අයියා කරපු නිසා කවදා හරි අයියා ගිහි කරවන අදහසෙන් මල්ලි පැවිදි වෙනවා. අයියා මහා කාල කියන නම් සඳහන් වෙනවා. ඒ අනුභව කාලෙකම තමන්ගේ ශ්‍රමණ කෘත්‍ය සම්පාදනය කර ගන්නෝ, ඊට බ්‍රහ්මචර්ය සම්පාදනය කර ගන්නෝ, කිරුවට පස්සේ සර්වචනංශී දකින්න නැවත ගම්බලා වඩිනෝ. ඒ වැඩියාම තමන්ගේ පැරණි අඹුවන් මේ පුරුෂයා නැවත ගිහි කර ගැනීම සඳහා දානයකට ආරාධනා කරන ස්වරූපයෙන් ගෙදෙට්ට වැඩම කරවගෙන ඇවිල්ලා විවිධාකාර උපක්‍රම කරනවා. මේකේ නෝ පැවිදට උකටලි කරලා කලකිරවලා නැවත ගී කරවන්නේ. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව ඒ වෙනකොට තමන්ගේ අදාළ කෙලස් කිවල තිබුණ නිසා. ඊට පස්සේ දවසේ දෙවෙනි මල්ලියේ දැන් පැවිදිලා ඉන්නේ මධ්‍යම කාලේ. යා අර වගේම ගෙදෙට්ට කඳවගෙන ඇවිල්ලා ඒ අඹුවන් කරන උත්සාහයේදී යා ඒ උත්සවයට ආරාධනා කරන්න යන දවසේම උපැවිදි වෙනවා. උපැවිදි වෙච්චාම දැන් මේ එකම පවුලේ දෙන්නේ එක්කෙනෙක් මේ මායන් වලට අහු වෙලා පැවිදි නොවි ගිහි වෙන හැටි තව එකනා පැවිදි අරසා ගන්න හැටි තමයි මේ ධර්ම සභා මණ්ඩපේ රැස්වෙච්ච සංඝයා අතර ඇති වෙච්ච දෙපස. අනේ ඒ දෙපස වේලාවේදී සර්වචන්නාංශේ ධර්මාසනාරූඪ වෙලා බුද්ධාසනයට පැමිණලා මේ වෙච්ච කතාව මොකද්ද කියලා අහලා ඒකට දෙන අර්ථකථනය තමයි නැත්නම් සරුවඥ විග්‍රහය තමයි මේ කතාව වෙන්නේ. අර මෙතෙක් කියවපු මතක් කරපු කොටස නිදානේ බවටපත් වෙනවා කතන්දරේ බවට. මේ තමයි සරුවඥ විග්‍රහය. ඉතින් ඒකෙදී සරුවඥාංශයේ සඳහන් කරනවා අපි එදාගත කර කතා කරපු ගාථාවේ අසංවර කෙනාට ධර්මයේ තේරුම් ගත්තේ නැති කෙනාට ওই ලෝකේ තියෙන මායා නිසා හිත කලකිරিলা නැවත උකටලි වෙලා ගිහි බාටපත් වෙන්න ඉඩ තියෙනවා. නමුත් යම් කිසි කෙනෙක් අසුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු සුසංගතං. ඉන්ද්‍රිය හොඳට සංවර කරගෙන ලෝකේ දිහා සුභ පැත්තේ නෙමෙයි අසුභ පැත්තෙන් බලමින් ගත කරනවා නම් එයා සද්ධාවෙන් අරබලද වීර්යය ඇතුව ඉන්නවා නම් හරියට මහා මේ කුරුණෑගල ගල වගේ කුලගෙන් බිම දාන්න බෑ. ඒ ගල කොච්චර උලන් වැදුනත් කොල්ලන්න හම්බ වෙන්නේ නෑ. තේලංව වාතෝ තේලංව පබ්බතක් සෙල්කුලක් පර්වතයක් වාතයෙන් හොලවන්න බැරුව වගේ ඒ ස්ථාවර වෙනවා. ඉස්සල කරපු ගාථාවේදී තියෙන නිසා ඕම ලෝකේ සුන්දරත්වයේ බලබල එහෙම නැත්නම් සුභය බලබල කාමී රස විඳිමින් ඉඳුරන් අසංගතව අසංගෘතව එහෙම නැත්නම් ඉඳුරන්ගේ කිසිම චාරයක් නැතුව වැඩ කරන එකන කෑම ගැන ප්‍රමාණි දන්නේ නැති එකන අරමණලද වීර්ය නැති එකන ශ්‍රද්ධාව නැති එකන නිකම් මේ දුර්ලභ ගහක් උලකකට ඇදාන වගේ ඊයේ පෙරදා පැතර උලකක් ඇවිල්ලා තිබුණා ගස් කොළ කරටි කඩලා දාලා තිබුණා ඔක්කොම පාරවල් ඔක්කොම ඇහිලා තිබුණා වාතය දුර්වල ගහක් බිම දානවා කිව් බිමතා. ඉතින් මේ දෙක තමයි අපි අද ඉගෙන ගන්න හදන්නේ. යම් කිසි කෙනෙක් කොහොමද ඒ වගේ හුලං හමන බව දැනගෙන මහා ගල්කුලක් වගේ සෙල් පර්වතයක් වගේ ඉන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒ හමන හුලං දිහාවට එහාට පැට ඇඹරලා ගිහිල්ලා කැඩෙන දුර්ල ගහක් වෙන්නේ කොහොමද කියන දෙයට බලපාන කාරණා ටිකක් තමයි සරුවචන වහන්සේ මේ පෙන්නන්නේ. සුභානුපස්සින් වීරන්තං අසුභානුපස්සින් වීරන්තං කියන දෙක අපි අතර නිතරම ආර වෙන දෙයක්. අපි මේ ලෝකේ සිද්ධ වෙන දේවල ආරම්භයේ බලන සමුදේ බලන හැම කෙනාම සුභානුපස්සීව තමයි ගත කරන්නේ. tabi කිපදිනේක සුභයි. එහෙම නැත්නම් මගුල් ගෙදර සුභයි. හට ගැනීම සුභයි. මලක් පිපෙනේක සුභයි. පැලක් බින්දෙන්න ඉසල සුභයි. ඉර නගින්න ඉසල සුභයි. ඉතින් මේ සුභ බල බල ලස්සන බල බල ජීවත් වෙන එකන ඒයිම ලෝකේ සම්පූර්ණ කරන්න හදනවා. යාට පමා වෙන්න වෙලාවක් බබා බලාගෙන ඉන්න වෙලාවක් ඉන්නේ මේ පිපිච්ච මලට මොකද වෙන්නේ කියලා. නැගිච්ච සූර්යාට මොකද වෙන්නේ කියලා. මේ ඉපදිච්ච බබාට මොකද වෙන්නේ කියලා. මේ හටගත්ත රැල්ලට මොකද වෙන්නේ කියලා ඒකේ Nirodhe දකින්න බිඳියම දකින්න පමණයි. ඒ හැමදාම හට ගැනීම පැත්ත විතරයි සමුදේ පැත්ත විතරයි බලන්නේ. ඒ බලන කෙනාට කියනවා සුභානුපස්සී කියලා. යම් කිසි කෙනෙක් මේ හට ගන්න හැමදේම කප්පුපුච්ච පුතනක අලුත් නැතුව පිච්චිලා යන වගේ සියල්ලම ඒ කාන්තේ නිරුත් වෙන බව දැනගෙන තව හට ගැනීමක් විශේෂයි මේ හටගත් දෙහි Nirodhe බැලීම පාවා නොදෙන කෙනා දැක ගන්නවා මේ කොයි දේ ලස්සනට හටගත්තත් මලක පිපුම මල පිපුමෙන් හමාරයි. රලක බිඳුව රල නැගුමේ රලක නැගුම රල බිඳුමෙන් හමාරයි. ඔක්කොම ඉවර වෙනවා කියලා දැක්කට පස්සේ මේ ලස්සන සුභවැත්ත බලන්න නම් හට ගන්න පමනක් පළලා අතාරින්න ඕනේ. යම් විදියකට හට ගැනීම බලලා දිගට බලාගෙන ගියොත් ඔය හැම එකක්ම Nirodhayak pennena asubayak pennena. ඒක නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඒ ගත්ත අරමුණම සුභයේ බලලා පැත්තකට නොදා ඒක විපරිණාමයට පත් වෙන හැටි බලලා ඒකේ Nirodhe දකින්න ඒ දර්ශනයට කියන අසුභානුපස්සී කියලා. ඒක කියනවා මේ ගලක් නම් පැලිති පුපුරුති දිරා යති, මලක් නම් පිපෙති පිති ඇලෙති, ගඟක් නම් ගලති මූදට ගලා යති, වලක්කන්න බැරි මේ මරණේ හැටි. එච මේ මරණේ අයින් කරන්න ඕන නිසා තමයි ඒක අසුභයි කියලා, අවමංගල්‍යයි කියලා මේ සුභ පැත්ත බල බලා ඉන්න එක තමයි ඔය මේ සනකෙලි වල සිද්ධ වෙන්නේ, භෝජන සංග්‍රහ වල සිද්ධ වෙන්නේ. හැම තැනකදීම මේ සුභේ බල බලා ජීවත් වෙනවා. ඉතින් බැලුවා මොකද ඒකෙන් කරන්න හදන්නේ? නිතර වේහතකින් තොරව අනායාසයෙන් දැක ගන්න පුළුවන් අසුභේ, එහෙම නැත්නම් මේ නිරෝධය වලහලමින් මේ සුභේ විතරක් ඉස්මතු කර පෙන්නන එකක් තමයි ඔය සමාජශීලී තැඟුල සිද්ධ වෙන්නේ. ගණ්‍යා කුලේ බැඳිලා කුලයා කෙනේ බැඳිලා ඉන්න අය හැමදේම පටන් ගන්නවා. පටන් අර ගන්න බොහොම ලස්සන සම්දර්ශන පවත්වනවා. නමුත් ඒක ඉවරනකම් බලන්නේ. එහෙම කෙනාට අසුභිත දකින්න කොට ක්ලාන්ත වෙනවා. දැක ගැනීම අවමංගල්‍යයක් වඩපත් වෙනවා. දැක ගන්න බැරි මට්ටමටපත් වෙනවා. එතකොට ලෝක ධර්ම ඉදිරියේ තිරච්ච ගහ හුලඟකට ඇදගෙන යනවා වගේ ඇදවැටෙනවා. නමුත් හටගන්න හැම සුභ දෙයක්ම අසුභකින් හමාර වෙනවා. හැම හටගන්න දෙයක්ම සමුදයක්ම වයවීමෙන් හමාර වෙනවා කියලා ඒ සම්පූර්ණ දැක්ම දැකීමට අපි ගත්ත අරමුණ අත නෑර දිගට බලන්න. ওই දෙක අතරේ තමයි මේ වෙනස් වීම, විපරිණාමය, අනිත්‍යතාවය, ඇතුව නැතුව යන බව කියන මැද කොටස තියෙන්නේ. එදී යම් සංසිද්ධියක යම් දේක උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා කියනවනම් අපේට සංස්කාර කියලා කියනවා. ඉතින් මේ හැම සංස්කාරයකම ඒකටම ආවේනික වූ වෙන් වූ හටගන්මක් තියෙනවා. ඒක ඊට පස්සේ තිබුණ තැන ලකුණක් නන්තව නැති වෙලා යනවා. ඒ අතරමැද පෙරලියක් තියෙනවා. ඒ අතරමැද විපරිණාමයක් තියෙනවා. ඉතින් අර කාම ලෝකේ පුත්තඥයා හටගන්ම විතරයි බලන්නේ, විපරිණාමයේ බලන්නත් බයයි, නැචුල යනවා දකින්න බයයි. නමුත් යම් කිසි කෙනෙක් ඇති හැටිය දකිනවා නම්, එහෙම නැත්නම් මුල මැ다가 දකිනවා නම්, හට ගැනීම වගේ ක්ෂය වීම දක්වම එක දිගට බලන් ඉන්න පුළුවන් නම්, මේ ලෝකේ හටගත්ත කිසිම දෙයක් එමෙ ඉතුරු වෙලා නැහැ. ඔක්කොම එහෙමම නැති වෙලා තියෙනවා. ඉතින් මේ මහා කාල කියන ලොකු අයියා ඒ සිද්ධි තුනම දකිමු. ඒ නිසා අයාගේ හිත උලඟකට මහකලප් පෙරලන්න බැරුවා වගේ. නමුත් මේ මජ්ක්‍ධිම කාල එහෙම නැහැ. යාර තියෙන මේ අයසූරු ඇරව ගන්න තියෙන ආශාව, එහෙම නැත්නම් මේ කාම ලෝකේට ආශාව නිසා එයා උකටලි වෙලා සිවුරු ගලවනවා. ඉතින් මෙන්න මේ දෙක අනුව බලනකොට අපි දවසේ කී සැරයක් සිවුරු අඳිනවද, කී සැරයක් සිවුරු ගලවනවද? එක මිනිස්සෙක් දවස පුරා ගත්තොත් කොච්චරනම් සිවුරු ඇඳ ගන්නවද, කොච්චරනම් සිවුරු ගලවනවද? පැවිදි වේවා උපවිදි වේවා. ඉතින් අපි ඒ චපල ගති නිසා අපි නිතරම සුභේ බලන්න ඕනද සිවුරු ගලවලා සුභ වැත්ත බලයි. අසුභ බලනකොට සාමාන්‍ය දු ගලව සිවුරක් ඇඳ ගන්නවා වගේ මේ හීරළු ගති තමයි කාගේ තුලක් තියෙන්නේ. ඉතින් මේක අපේ ජීවිතයට සම්බන්ධ කිරීම තමයි අපි අද මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි බලමු සුභානුපස්සින් වෙනුවට අසුභානුපස්සින් විරන්තං කියන එක සඳහන් කරන්නේ. අපි ආරම්භයක යෝගාවචරයක් ගත්තොත්, එහෙම නැත්නම් සතිය පිළිපදින පොඩි දරුවෙක් ගත්තොත්, අපි දරුවට නැත්නම් ආරම්භක යෝගාවචරයට මේ වාඩි වෙලා තමන් වාඩි වෙලා ඉන්නේ ඉරියව්වට හිත දාන්න කියන එක දෙකට දිගට හිත පාත්තන්න කියන සක්මන් කරනකොට සක්මන් කරන ඉරියව්වට හිත දාන්න කියනවා. දිගට හිත පවත්වන්න කියන මොකද අරමුණු කැටි කැටි යනකොට මාරු වෙවි යනකොට කිසිම අරමුණක ගෙවි යෑමක් දක්ින්න හම්බු වෙන්නේ නැහැ. අරමුණෙන් අරමුණට හිත පයින්. හිත බොහොම චපලයි. අන්නේම නොවි එක දිගට බලන හිටියොත් අපි හිතමු ඒ ඉඳගෙන ඉන්න ඉරියව්ව කීකරු කරගෙන කය ඇතුලේ හිත පවත්වන්න පුළුවන් මට්ටමට යම් කිසි කෙනෙක් සතිය පිහිටියා ගත්තම ඒ ලකූම ජයග්‍රහණයක්. මේ manussකම කියලා කියන්නේ ඒ තරම්ම පින් කරලා ලැබුවා ආත්මයක්. ඒක ඇතුලේ සම්පූර්ණ නිවන තියෙනවා. නිවන නැති වෙන්නේ මේ කයෙන් හිත පිට ගියාම තමයි. කය ඇතුලේ හිත තියෙන තාක්කල්, කායගත සතියේ හිත තියෙන තාක්කල් මේ නිවනට මගුල් මංගල අවතරණයක් දොර විවර වෙලා තියෙනවා. ඉතින් කවුරු හරි දන්නවා නම් මේ පින්කම් කිරීම සඳහා හෝ භාවනා කිරීම සඳහා හෝ තැන් තැන් වලට යන්න ඕනේ, යන්න ඕනේ තමන්ගේ කයට බව. නැත්තම් කය ආනෝගී සතිය තියෙන්න ඕනේ. දැන් මගේ හිත ගෙවැදිලා කයි තියෙන්නේ කියලා දන්නවනම් ඒ සතුට, ඒ ප්‍රමෝදය විඳින ඇත්ත වැළුවොත් ඇඟිලි ගණන් කරන්න පුළුවන් තරමක්වත් කවුරක්වත් මේ මනුස්ස අත්පටි ලාභය මම මේ ඉඳගෙන ඉනවා ඉඳගෙන ඉන්න බව දාන්න. ඇවිදිනවා ඇවිදින බව දාන්න. හිටගෙන ඉනවා හිටගෙන ඉන්න බව දාන්න. නිදාගෙන ඉනවා නිදාගෙන ඉන්න බව දාන්න. සහ ඒ දාන්න බව ඉරියව්වට හිට ගිය බව දාන්න බව ප්‍රමෝදයට පත් කරගත්ත මිනිස්සු විතරයි ලෝකේ ජයගත්ත මිනිස්සු. බෞද්ධ බෞද්ධ මොන වුණා. නමුත් ගෝදෙනේ ඉඳගෙන ඉන්න එක කරදරයක් කරගන්නවා, ඇවිදින එක කරදරයක් කරගන්නවා, හිටගෙන ඉන්න එක කරදරයක් කරගන්නේ, ඉඳගෙන කරදරයක් කරගන්නවා. එහෙනම් අනුන් ඉඳගෙන ඉන්න එක තමන් කරදරයක් කරගන්නවා. අනුන් ඇවිදින එක තමන් කරදරයක් කරගන්නවා. මේ තීර සේරම පටලව ගන්නවා. ඉතින් එහෙම කෙනාට ඉඳගෙන එක දිගට කය දිහා බලනකොට මොනව වෙයිද කියලා පොත් බලලා තමයි කියන්න වෙන්නේ. ගුරු රගෙන් අහලා තමයි කියන්න වෙන්නේ. මොනවද බලන්න ඕන කියලා උපදෙස් තහඬ වෙනවා. ඇයි මේ කයෙන් අහඬවෝ වාඩි වෙලා කය දිහා බලනකොට මොකද වෙන්නේ කියලා. ඒ අස්පනා අපිට ලැබෙනේ දැනුම මොන්නම කෙනෙකුවත් ගන්න එක තරම් ගන්නා වගේ නෙවෙයි නැවුම් දැනුමක් තියෙනවා. අන්න ඒ නැවුම් දැනුමේ ඉන්නකොට තමයි කෙනෙකුට මේ කයක් පවත්තන්න අවශ්‍ය කරන අත්‍යන්තම කාරණාව ඒක තමයි සර්වචන් වහන්සේ කාය සංස්කාර කියලා කියන උස්ම ටික පේන. කයේ හිත පැවැත්තුත් කය පැවැත්ම සඳහා නැතුවම බැරි දෙයට ප්‍රාණී කියලා කියන එක තමයි ආනපානී කියලා කියන්නේ. දැන් ප්‍රාණයාමී කියන්නේ ඒ තමයි මේ උස්ම. අනේ උස්ම පොදා ආශ්‍රත ප්‍රසාචයක් දකිතකොට කිසිම යෝගාවචරයේ කුෂ්මේ මුල දකින්නේ නැහැ. ආසසයේ මුල දකින්නේත් නැහැ, ප්‍රසාසයේ මුල දකින්නේත් නැහැ. දකින්නේ හටගෙන ගොරෝසුට නාස්තු රූප වාගන යන කුෂ්මේ මැද විතරයි. පිට කරනකොට පිටකිනීමේ ආරම්භය දකින්නේ නැහැ. හටගන්ම දකින්නේ නැහැ. දකින්නේ නාස්පුඩු පුරවාගෙන හොස් කාල පිට වෙන ප්‍රසාචරයල්ල විතරයි. ඉතින් මේක තමයි අපි සතෝ ආස සති සතෝ පස්ස සති කියලා සීයෙන් යුක්ත ආස්වාස කරා. සීයෙන් යුක්ත ප්‍රසාස කරයි කියලා කියන්නේ. ඉතින් මේ උස්ම කියන එක ඉබ්බෙක් වගේ කන්දක් නම් මේ මතු පිට කට්ටේ මතු පිට හරිය විතරයි අපට මුලදී ආවේ. ඉතින් මේකත් නැතිව භාවනා කරන බය විශාල පිටසක් කියනවා. මට උස්ම ආවුනේ නැහැ. උස්ම අල්ලන්න බොනේද කියලා මේකත් එක්ක ප්‍රශ්න රාශියක් ඇති කර ගන්න. නමුත් අහුවෙන කෙනාට වුණත් පිම්බීම හැකිලිම වුණත් හුස්ම වුණත් අහුවෙන්නේ ඒකේ මැද කොටස විතරයි. ඒ මොකද අපි හිත ගොරෝසුයි. අපිට අහුවෙන්නේ ගොරෝසු අරමුණ විතරයි. අරමුණේ පිටකොන්ද විතරයි. ඒකත් ලොකු ජයග්‍රහණයක්. ඒක දිගෙත් අත නැහැර ආස්වාදෙන් ප්‍රසවාසෙන් ප්‍රසවාසෙන් ආස්වාදෙන් ආස්වාදෙන් ප්‍රසවාසෙන් ප්‍රසවාසෙන් ආස්වාදෙට විදිහට දිගට සතිය පාත්තගෙන ගියොත් පමණ ඒ යෝගාවචරයට කොහේ ඉඳලද මේ ආස්වාසේ ඉන්නේ, කොහේ ඉඳලද මේ ප්‍රස්වාසේ ඉන්නේ කියලා ප්‍රස්වාසේ සහ ආස්වාසේ හටගන්ම මුල දැක ගැනීමට කමඨාන් සුද්ධ කළ දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි හිත කවදාවත් ඒක බලන්නේ නැහැ. අඩු ගන්න හුස්ම දිහාවත් බලන්න. බැලුවත් බලන්නේ මේඳ හරිය විතරයි. පේන්නේ මේඳ හරිය විතරයි. ඊට පස්සේ එයාට අප්‍රමාදීව පමා නොවි දැන් දකින්නේ පමා වෙච්ච ගොරෝසු නාස්පුඩු පුරවාගෙන නාස්සස ප්‍රසවාසය. කරුණා කරලා ඒක එන්නේ ඉස්සෙල්ලා අප්‍රමාදීව හට ගන්නකොටම කොහොමද ආස්වාදේ හටගන්නේ, කොහොමද ප්‍රසවාසය හටගන්නේ, කොහොමද පිම්බීම හටගන්නේ, කොහොමද ඇකිලිම හටගන්නේ කියලා බැලුවොත් ඔය වගේ ආවට ගියාට සත්‍ය පිහිටවල බෑ. අදිට රාජ්‍ය නායකයෙක් කෙනෙක් චිත්‍රපටිගත කරන්න ඕන නම් රාජනායකට කලින් ගිහිල්ලා කැමරාව එල්ල කරගෙන ඉන්න ඕනේ රාජ්‍ය නායකයා එන හැටි බලන්න. මොකද එන වෙලාව වෙනකොට ඔක්කොමලා කැමරකාරයෝ වට කරගෙන ෆොටෝ එකක් ගහගන්න උදලාවක් නැහැ. අන්න ඒ වගේ තමයි අප්‍රමාද වීරා එන ආශාසී මුල බැලීම කියන එක දුවදුව කරන්න බල වැඩක්. බොහොම දියුණු සත්‍යයක් ඇති කෙනෙකුට විතරක් ආශාසී මුල බලන්න පුළුවන්, ප්‍රසාසී මුල බලන්න පුළුවන්. ඒ බලන්ද සතිය බොහෝ ප්‍රණීත වෙනවා. සතිය හොඳටම එල්ල වෙලා තියෙන්න ඕනේ. මෙන්න මේ දක්ෂකම් දෙකම තියෙන කෙනාට විතරයි මේ යාන්තම් පටන් අරගෙන නාස්පුඩු පුරවාගෙන යන මේ හුස්ම අන්තිමට ගෙවෙන හැටි බලනවා කියන එක. මැද බලලා මුල බලලා තමයි අග බලන. දෙක එක තුන කියන ක්‍රමයට තමයි මේ මුල මැදාග අපි බලන්නේ. ඒක නිසා යම් කිසි යෝගාවචරයේ හුස්ම අල්ලගෙන හුස්ම හට ගන්න හැටි බලන්න තරම් අප්‍රමාදී වෙලා මේ ලාවට පණන් ගත්ත හුස්ම නාස්පුඩු පුරවාගෙන යන විදිහට ගිහිල්ලා නැත්තටම නැති වෙලා ගිහිල්ලා නැත්නම් හුස්ම ආශ්වාසයේ සියර සියක්ම මැරිලා තමයි ප්‍රශ්වාසයේ උපදින්නේ. ප්‍රශ්වාසයේ උපදিলা මෝරලා මැරිලා තමයි ආයනවත ආශ්වාසයකට යන්නේ. මේ දෙක අතරමැද මොනම හුස්ම ගනුදෙනුවක් නැත්තේ. අන්නේ මැද කෑල්ලේ ගනුදෙනුවක් නැති වෙලාවේ නොදැනෙන වෙලාව පන්නල තමයි සාමාන්‍ය පෘථග්ජනීය ජීවිතය. ඒකට කවදාකවත් මේ ආශ්වාස ප්‍රශ්වාසය අතර වෙනසක් දකින්න එක තියෙන දිගට යාදෙන එකක් විදිහට වගේ. නමුත් පේනවා ආශ්වාස ඉවරෙන් ඉස්සලා ප්‍රශ්වාසයේ ශීර්ෂයක් මැරෙනවා. ප්‍රශ්වාස ඉවරෙන් ඉස්සලා ශීර්ෂයක් ආශ්වාසයේ මැරෙනවා. මේ දෙන්න එකිනෙක සම්පූර්ණ ශීර්ෂයක්ම වෙන් වෙලා ගත කරන දෙන්නේ. ආන්න මේ විදිහට දකින්නකොට අපිට කියනවා අපි ආශ්වාසයේ මුලැමැදාග දකින්නවා. ප්‍රශ්වාසයේ මුලැමැදාග දකින්නවා. ඒක සතිපට්ඨාන සූත්‍රයේ සබ්බකාය පරිසංවේදී අස්සසි සාමීති සික්ඛති. සබ්බකාය පරිසංවේදී පස්සසි සාමීති සික්ඛති කියලා මේ ආස්වාද ප්‍රසවාසත් එක්ක සතිය පෙරපසු නොවි සමාන්තර ගමන් කරනකොට ඒ කිනාඩ පිටින් පේන රූපයක් වෙන්නේ නැහැ. පිටින් ඇහෙන ශබ්දයක් ඇහෙන්නේ නැහැ. හිතට හිතවිලි එන්නේ නැහැ. කයට වේදනා එන්නේ නැහැ. එතකොට යා බය රූප ශබ්ද ගන්ධ නැතුව නෙවෙයි ඒ කිසිම දෙකින් හොල්ලන්න බැරි මනසක් ඒ තරම්ම සමීපව ආනපාන ස්ථාවර උච්ඡන්නව ආසන්නව පිටරන. අන්න ඒ වෙලාවේ තමයි යෝගාවචරයට මේ ආස්වාද ප්‍රසආසත් එක්ක සරල සමාන්තරව පෙරපසු නොවි ගමන් කරන සතියක් තියෙනවා. Tamanට සරණක් පිටක් ආධාරයක් බවට මේ ආස්වාද ප්‍රසආසයේ පත් වෙනවා. එතකොට කියන්න පුළුවන් ආස්වාසය මේ විදිහට දැකීම ආස්වාදයක් වෙන ප්‍රමෝදේ 15. මේ ආස්වාද ප්‍රසාදේ නැත නෑර දිගටම පවත්නවා. මේ මුල පේනවා. දැස නාසිකුරු පුරවාගෙන ගිහලා අගට යනවා. ඊට පස්සේ ප්‍රසාදේ පටන් ගන්නවා මුල. ඊට පස්සේ මැද නාසිකුරු පුරවාගෙන ඉවර වෙනවා. මෙන්න මේ විදිහට බලලා ඒ විපස්සනා ඥානවලදී මේ මෙතෙක්කල් නොදැක්ක ආශ්වාසයේ ගිවන් වීම සහ ප්‍රශ්වාසයේ ගිවන් වීම නැත්නම් ආශ්වාසයේ ක්ෂය වී යෑම ප්‍රශ්වාසයේ ක්ෂය වී යෑම දකින පැත්ත නිවන් මාර්ගය කියලා තේරුම් අරගන්න බුදු කෙනෙක් ලෝකේ පහළ වෙද්දී. එහෙම නැත්නම් අපිට හිතෙන්නේ නැහැ මේ හුස්මේ නිරෝධයක් තියෙනවා කියලා. ආශ්වාසයේ නිරෝධ පැත්තක් ප්‍රශ්වාසයේ නිරෝධ පැත්තක් දැක්කත් ඒක නිවන් මාර්ගය කියලා තේරෙන්නේ නැහැ. ඒකට මජ්ජේ සූත්‍රයේ සර්වචනාංශේ මජ්ජි සූත්‍රයේ කරන ගාථාවකට ස්වාමීන් වහන්සේලා හයනමක් ධම්ම සභා මණ්ඩපයේදී එක එක උත්තර දෙනවා. ඒකදී ඒක ස්වාමීන් වහන්සේ නමක් කියනවා ආස්වාද ප්‍රසවාස දෙකේ මුලයි මැදයි අන්ත දෙක. ඒ අන්ත දෙක අතහැරලා අග දැකීම නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය අෂ්ටාංග මාර්ගයයි. මැද මාවත නිසා යෝගාචරය මැද දැකලා මුල දැකලා සුදුස්සෙක් වෙනවා. මතුවෙන මතුවෙන ආශ්වාසයේ මතුවෙන මතුවෙන ප්‍රශ්වාසයේ ගෙවෙන හැටි දකින්න නිරෝධය දකින්න. ඒක තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව. ඉතින් අපි කවදද මේ හුස්ම කෙහෙලියක් කරන පොතු ඇරලා හරියට මදේ ගන්නවා වගේ මේ හුස්ම ගෙවන් වෙන හැටි බලන්නේ. ගෙවන් වෙන එක බැලීමට අපිට කියන්න පුළුවන් අසුභානුපස්සී විහරන්තං. එහෙම නැත්නම් නිරෝධයේ දකිමින් ක්ෂයයේ දකිමින් වැය දකිමින් ගත කිරීම. මේ සඳහා අට්ඨාරස විපස්සනායි කයානුපස්සන වයානුපස්සන නිරෝධානුපස්සන පටිනිසග්ගානුපස්සන කියලා මේ ඕනෙම මතුවෙන අරමුණක ගෙවන් වෙන පැත්ත බැලීම සුවිශේෂී අනුපස්සන හතර. මේක සාමාන්‍ය ලෝකයේ සලකන්නේ අසුබයක් විදියට. ඇති දේ ගෙවෙනවා දකින්න එක අමංගල්‍යයක් විදියට දකින්න. එහෙම නැත්නම් අභද්‍ර දෙයක්, අමලියක්, අරියාදුවක් විදියට දකින්න. ඉතින් ඒ දකින්න තා කපිනේ සුභානුපස්සී මේ ලෝකේ හට ගැනීම හොඳයි, දරුවා හම්බෙන්නේ කොහොඳයි, සල්ලි හම්බෙන්නේ කොහොඳයි, ඉඩම් වතු පිටි හම්බෙන්නේ කොහොඳයි, ඔය හම්බෙන හැම දෙයක්ම නැති වෙනවා කියන එක දන්නේ නැතුව හම්බ කරගෙන වැඩියෙන් තිබුණම එක්ක නාඩ මැරනකොට අප්‍රිය දායා දෙකට මේක ලක් වෙලා මැරෙන්න වෙනවා. ඒ මහත්යෙක් හරියට හම්බ කරාලු දිවා රාත්‍රී මහා කියලා. ඉතින් යාගේ ඩ්‍රයිවර්ට කිසිම නිදහසක් නැතිලු. රැත් කතා කරනවලු දවල්ටත් කතා කරනවා. නමුත් මහත්යෙක්ගේ නෝන අර ඩ්‍රයිවර් එක අනියම් ප්‍රේම සම්බන්ධයක් තිබිලා තියෙනවා. මේ මහත්යෙක් කෝටි 20ක් සද්දන එකතු කරලා tempat කළ මරුණට පස්සේ අර නෝන ඩ්‍රයිවර් කතාද බැලුවා. ඩ්‍රයිවර් කිව්වලු මං ඒ දවස්වල මහන්සිලා හම්බ කරනකොට මං දැනගත්ත මටම තමයි හම්බ කරන්න කියලා කිව්වා. මාත් හම්බ කරලා ගෑනිට දීලා මැරිච්චාම ගෑණි ඩ්‍රයිවර් එක කතාද වන්නේ. මාත්යා දන්නව උඩ කලින් මැරෙනවා. වාහකනෝ. අපි හම්බ කරන එකත් ඔච්චර තමයි. අප්‍රිය දායාදයට ලක් වෙනවා. අපිට ඕන දෙන්නට දෙන්නේ යන්නේ. එහෙනම් දැක දැක දන දන විනාශ වෙනවා. ඒක නිසා පෙමතෝ ජායති ශෝකෝ තණ්හාය ජායති ශෝකෝ. අපිට මේ තාක්කල් සංසාරේ ජීවිතේ දවසක පරියන්කේක ඇවිල්ලා තියෙන හැම දුකක්ම ඇවිල්ලා තියෙන අපි ප්‍රිය කරපු වස්තුවක් කරා. අපි ඉල්ලලා ගත්ත දෙයක් කරා. අපි ප්‍රේම කරපු දෙයක් කරා. තණ්හා කරපු දෙයක් කරා. අපි නොදන්න තණ්හාන කරපු කිසිම දෙකින් කවදාකවත් අපිට දුකක් එන්නේ නැහැ. ප්‍රේම කරපු නැති තණ්හා කරපු නැති කිසි දෙයක් මත භවනා කරන්නත් එපයි කියලා තියෙනවා. මොකද ඒක දුක දෙන්නෙත් නැහැ, නිවනට හේතු වෙන්නෙත් නැහැ. දුක දෙන්නේ නිවනට හේතු වෙන්නේ මම මාගේ කියාගත් දේවල් පමණයි. තෘෂ්ණා කරපු දේ පමණයි. ප්‍රේම කරපු දේ පමණයි. ඒ කියයි දේට ප්‍රේම කරාට කමන්නේ, තෘෂ්ණා කරාට කමන්නේ. මේකත් නැති වෙන සුළු බව දැනගෙන කරනවා නම් එකෙන් එන්න තියෙන ඔය පැංගිරි ගතිය, අපුල ගතිය නැති වෙනවා කියන එක තමයි සංවචනංශේ පෙන්නන්නේ. ඒ නිසා අපිට ජීවත් වෙන්න වස්තු අවශ්‍යයි. සිව්පසේ අවශ්‍යයි. ඒ සිව්පසේ උපයන්න ඕන. වනිකන් ගෙදෙට එන්නේ නැහැ. ඒකට ව්‍යාපාර කරන්න ඕන. නව නිර්මාණ හදන්න ඕන. ප්‍රගතිය බලන්න ඕන. නමුත් මතක තියාගන්න ඕන එක වස්තුවකින්වත් යහදෙන සැපතක් ලැබෙන්නේ නැහැ. හැබැයි මේ හැම වස්තුවක්ම ක්ෂය වීමට, වැය වීමට, නිරෝධ වීමට, පත්නිස්සක් ගන්නවට ලක් වෙනවා කියලා දැනගෙන මේ වස්තු පාවිච්චි කරනවා නම් ඒකට කියනවා අසුභානුපස්සී විරන්තං. දේවල් දිහා බලන්නේ එකතු කරන්න රස කරන්න තියෙන දෙයක් විදිහට නෙවෙයි. අපි රැස් කරන දේවල් වලට සංස්කාර කියලා කියනවා. සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. මේක අනිත් පැත්තෙන් කියන්න පුළුවන්. සංස්කාර කියලා කියනවා රැස් කරන වස්තු වලට. ඉතාම ගැඹුරින් සංස්කාර කියලා කියන්නේ චේතනාව. සංස්කාර ස්කන්ධයට වැටෙනවා චෛතසික 50. ඔය අභිධර්ම ක්‍රමයට කියනවා චෛතසික 50ක්. ඒ 50 ප්‍රධානම චෛතසිකට කියන්නේ චේතනාව. එනිසා සංස්කාර වලට චේතනා කියනවත් බැහැ. අபிසංකාර අபிසංචේතනා කියන තමාන වචන. අපි යමක් හිතුවනම් යමක් පැතුවනම් සියල්ලම සංස්කාර වෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. නමුත් අපි ප්‍රාර්ථනා ඉෂ්ට වෙනකම් බලන්නේ. නමුත් මේ පතන පතන හිත හිතන හැම දෙයක්ම තෘෂ්ණාව නිසයි වෙන්නේ, ප්‍රේමේ නිසයි වෙන්නේ, ඔක්කොම ඉවර වෙන්නේ තණ්හාවෙන් දුකෙන් කියලා දන්නවනම් යමක් නොපත එන දේ දිහා බලන්නේ කරාට දුකකුත් නැහැ, නිවන් දකින්න දෙයක්කුත් නැහැ, භාවනා කරන්න දෙයක්කුත් නැහැ. අපි පරියන්කිට ගිහිලා කරන්නේ මේකයි. මොනවත් ඉල්ලන්නේ නැහැ. මොන නොකර ඉඳගෙන තියාවලානි ප්‍රාර්ථනා කරන්නේත් නැහැ, චේතනා කරන්නේත් නැහැ. හැම චේතනාවකම සංස්කාර ඇති කරන චේතනා භික්කවේ කම්මං වදා. කර්ම රැස් කරන්නේත් නැහැ. වෙච්ච දේ දිහා බලනකොට එහෙම බලන්න ඉන්න බෑ සුභානුපස්සී ජීවත් වෙන කෙනාට. එයාට තුනම මේවා කර කර ඉඳලා කොහොමද ගෙදිට කවුද වතුර ගෙනත් දෙන්නේ? දර බලන්නේ කවුද? ළමයි නාවන්නේ කවුද? හරකුන්න කන්න දෙන්නේ කොහොමද? ඕක දිහා බලන් ඉඳලා හරිනවයි කියලා අපි ඒක පැත්තක තියලා ළමයි නාවන්නේ හරකුන්න තනකොළ කපන්නයි වතුර අදින්නයි මහන්සි වෙනවා. මොකද ඒ සුභානි පස්සේ ජීවිතේ දිහා බලන්නේ. තවද එක චිත්තක්ෂණයක් හරි එක විනාඩියක් හරි එක කාලයක් හරි අපි යමක් නොකර අරමුණ දිහා බලානින් ඉඳ ඒ දර්ශනයටම ඒ පෙළගැස්මටම ඒ පෙර දැක්මටම කියනවා අසුභානුපස්සී විරන්තක්. මොකද ඒක තරුණ වයසේදී අමාරු. ජීවිතේ තරුණ වයසේදී තියෙන්නේ ක්‍රීඩා දශකේ, වර්ණ දශකේ, බල දශකේ. ඒකදී ඉන්නකොට මේක ගෙවෙන දෙයක් කියලා බලන්න පටන් අරගත්තොත් එහෙනම් අමාරු. ඒ නිසා අම්මලා තාත්තලා කැමති නැහැ කෙල්ල දීග දෙනකම් භාවනා කරනවා දකින්න. මට ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ කරන දෙයක් කරන්නකෝ කරලා කහාද වෙන්දට පස්සේ දැන් බලන්න මේක දැන් කතාවට වඳින්නෙත් නැහැ භවනා කර කර ඉන්නෝ කියලා අඬා වැටෙනෝයි පිටි කන වලට හේතු වෙනවා කෙල්ල පිටි දිහා බලන් ඉන්නවා අම්මා අඬන ඕන දෙයක් කරගන්න කී කතාවද බඳලා දුන්නට පස්සේ මොකද ඊට පස්සේ අම්මගේ ප්‍රශ්නේ ඉවරනේ අම්මට වෙන වැඩක් බලන්න පුළුවන් ඔය කෙල්ලෝ නිකන් වීදුරු බිස්නස් කරන මේ වීදුරු වැඩික කරන මුදලා අල්ලා වගේ විකුණන්නට පස්සේ වගේ කියන්නේ විදුරු වාහන ගෙනිච්චට පස්සේ ආපහු ගෙනල්ලා බාර දුන්නට කැටනයි කියලා ආයෙ බාර ගන්නෑ. ඒව ගෙනිච්ච එක නම් ඒ වගේ තමයි කසාද බඳිනකම් කෙල්ල ගැන බොහොම ප්‍රේමයි. එන්දර පස්සේ ඉතින් අපිට වෙන්නේ කිනු ආම්තුරුන් කණී සංසෝ භාවනා කටීතේම බඳින්න ඉස්සෙල්ලා උගන්නන්න යන්න එපා. අසුබයන් පස්සේ හිටියොත් මේ කෙල්ල දී ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ කෙල්ල ලොකු වෙලා ඒ කියන්නේ කෙනෙක් ඇයි ඒකෙත් එච්ච මයිද කෙල්ලන්නම කතා කරලා කියනවා තොපිට තොපේ අම්මා කරන දේ තෝත් කරන තෝතෝ අම්මා කෙනෙක් කියලා. මේක මහා විශ්වම චක්‍රයක් තියෙනවා. මෑණිවරුන්ට hina වෙන්න පුළුවන්. මොකද මෑණිවරු චක්‍රයට අහුවෙලා නැති නිසා. අනික සේරම අර යුනිවර්සිටි රැක් කරන එකයි ගාවට එන එකයි රැක් කරන. ඒ චක්‍රයන්. ඉතින් ඒ නිසා කාට හරි පුළුවන් නම් ඒ බද්දර යවුණේම කලුකේ ස්ටිබීටිම ජීවිතේ ප්‍රථම ආමේදීම මේ අසුභහනුපස්සී ජීවිතය කියලා කියන එක බටහිරට පෙන්වන්න බෑ. තරණ කොටස් වලට පෙන්වන්න බෑ. අම්මලා තාත්තලා තමගේ දරුවන්ට පෙයි කියලා දෙනවට කැමති නෑ. මොකද මේක මා අසුභ අක්‍රීයවාදී උච්ඡේදවාදී කතාවක් බවට පත් වෙලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තරලා තියෙන්නේ කුණු ගානට. හොඳ ලස්සන හිතර සන්තෝෂින කතාවක් කියන්නේ කීන හරියක් කියන්නේ අසුභ අසුභහනුපස්සී විරන්තං කියලා. ඉතින් ඒක නිසා අනිකුත් ආගන්නායකත් එක්ක බලනකොට බුදුජානනාංශ ඉස්සල්ලාම දුක්ඛ සත්‍ය ඉස්සරහින් තිබෙන නිසා මා අමුතුම ආගමක් දේශනා කරනවා. අනික හැම ආගමකම තියෙන හින්න සිලිලාර එන උත්සව බුදුජානන චතුර සත්‍ය ඉස්සරහාම කියලා තියෙන දුක්ඛ සත්‍ය. ඒ නිසා පුළුවන් කෙනෙක් ඇවිල්ලා කරනවා. ඉතින් ඒ දේ කරනකොට ලැබෙන ලාභය තමයි ඒ කෙනාට උකටිලි බවක් එන්නේ සිවුරු අරින්ද වෙන්නේ. මොකද හැම අතගාන හැම දෙයක් මත ගහන්නේ අසුභානුපස්සීව. මේ සුභ සුඛ භද්‍ර විදියට නෙවෙයි. ඉතින් අන්නේ ඒ දර්ශනේ එන්නේ භාවනා කරලා උද්‍යබ්බේ ඥානෙ පැනලා බය ඥාන ඇතුණට පස්සේ. ඉතින් ඒක දෙන්න පුළුවන්ද ආධුනික යෝගාවචරේකට? අපි මේ යන්න හදන්නේ භංගයක් දකින්නයි බිඳියක් දකින්නයි හස් බය දකින්නයි පටිනිසා ගන්න. එහෙම නැත්නම් ඒක මුංචිතු කම්මිතා හැරදැමීමේ අදහසකට කියලා. ඒක සාමාන්‍යයෙන් ආරම්භක යෝගාන්තරේකට කියන දෙල්ල වැඩක් නැහැ. නමුත් ඒක නැතුව කොච්චර භාවනා කරත්වලුකුත් නැහැ. මේ බලන්නේ අසුභානුපස්සී බැල්මකට තියෙන කෙනාට විතරයි භාවනා හරියන්නේ. ඒ නිසා මේ බලන බලනදී විනාශ වෙන සත්‍යතාව බිඳීම දැකීමයි භාවනා උග්‍රම දේ. අන්න ඒ කල්පනාව උපත්යෙන් අපි ගේන දෙයක්ද භාවනාදී අපි උපේන දෙයක්ද කියන එක 50ට හිටලා තියෙනවද පරිශන ප්‍රතිපලano. සමහරෙකුට තේරෙන බුදුචානන්සේ කියනකොට මේ අපි මේ ඔක්කොම ගීගිය අතහැරලා නැදෑය අතහැරලා අරණ්‍ය ගත වෙලා රුක්ක මූල ගත වෙලා උත්සාහ කරන්නේ මේ බලන බලනදී බිඳින බව දකින්නයි. එනතු බලන බන්නේදී මල්ලක දාට gedar giniyanda nemei. ඉතින් මේක අපේ ලේවල තියෙන දෙයක්ද? ඥානගත දෙයක්ද? කර්ම ශක්තියෙන් ආපු දෙයක්ද? එතත් අපි ගුරු රැගේ තියෙන තෙද නිසා ධර්මයේ තියෙන යම් හාස්‍ය ආචරි ධර්මයක් නිසා අපිට ඇතිවෙනවද කියන එක කාටවත් කියන්න බෑ. කොහොමදක්වත් කරන්න බෑ. ඒක නිසා කල්පනා කරලා බලන්න ඕනේ අපි බණ අහනකොට බණ කියනකොට කමඨාන් සුද්ධ කරනකොට භාවනා කරනකොට අපි මේ බලන්න බලාපොරොත්තු වෙන්නේ අරමුණක බිදී යන්නද නැත්නම් අරමුණ කහා පාටට නිල් පාටට අරකයි මේකයි කිය එකතු කරන අදහස්ද කියලා බැලුවොත් එකතු කරන අදහසේ තියෙන ආයත මං කියනවා සමත භාවනා කරනයි කියන්නේ. බිදෙන පැත්ත බලන ආයත මං කියනවා විපස්සනා භාවනා කරනයි කියනවා. තමාලට මගේ වචන පොඩි පොඩි අඩුපාඩුම් තියෙන්න පුළුවන්. එකතු කරන පැත්තේ භාවනා කරනවා නම් සමතේට වැඩේ. විපස්සනාදි කරන්නේ බලන බලදී කවුරු පිච්චෝගේ බිදි බිදි යන බව බැලීමයි. අන්න ඒකට සූදානන්ද නැද්ද කියලා බැලුවොත් භාවනා යෝගාවචරය අතර ඒකේ නාවක් දන්නේ මම මේකටද භාවනා කරන්නේ නැද්ද කියලා. ඒක නිසා මේ අපවත්ච්ච බුරුම ස්වාමීන් වහන්සේ කියනවා දැන් අවුරුද්දක් විතර වෙනවා එවැනි දෙයක් යෝගාවචරයගෙන් බලාපොරොත්තු වීම අසාධාරණයි කියලා. මේ වගේ ගැඹුරකින් මේ වගේ මූලවරකින් මේ වගේ පෙරදැක්මකින් මේ වගේ දෘෂ්ටියකින් යුක්තව භාවනා කරાવી කියලා යෝගාවචරයගෙන් බලාපොරොත්තු වෙන එක අසාධාරණයි. මොකද අපේ චින්තනේ නෑ ඒක. අපේ චින්තනේ තියෙන එකතු කරන හැටි මංගල පැත්ත, සුභ පැත්ත, සුන්දර පැත්ත බලන එක විතරයි අපි දන්නේ. නමුත් මේ භාවනාවේ ආර්ය අෂ්ටාංග මාර්ගය වැටලා තියෙන්නේ නිරෝධයේ පැත්තේ, ක්ෂයයේ පැත්තේ, වැයයේ පැත්තේ, අසුභයේ පැත්තේ කියලා තේරුම් අරගන්නේ භාවනා කරන්න ඉස්සෙල්ලද පස්සේද භාවනා කරලා එන ප්‍රතිඵලයක්ද කියන එක හරිම අමාරුයි තේරුම් කරලා දෙන්න. නමුත් අපිට සංවේගී පිච්ච කරන්න දැනගන්න පුළුවන් ওই වගේ தත්‍යක් අවබෝධ කරගන්නා එකම සතා මනුෂ්‍යය විතරයි. එන මොන තිරසනෙකුටවත් යක්ෂයෙකුටවත් ප්‍රේතයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් දෙවියෙකුටවත් ඕක කරන්න බෑ. එෂා manussත්ව ප්‍රතිලාභය ලැබුවා අපි භාවනා කරන්නේ ඒ අරමුණක ගෙවි යන පැත්ත බලන්නද එහෙම නැත්නම් හට ගන්න පැත්ත බලන්නද කියන එක අර 2 1 3 කියන සමීකරණය තමයි වෙන්නේ. අපි හට ගත්ත දෙයක් බලලා ඒ අරමුණ මේ වෙනකොටත් හට ගත්ත දෙයක් මේකේ හට ගැනීම කොහෙන්ද මේක හටගatti කියලා බලන්න නැවත නැවත බලනවා. උදාහරණයක් වශයෙන් කියනවා දැන් තියෙන මේ ලංකාවේ පැතිරලා තියෙන මේ වෛරස් වුණ ගත්තොත් ඒක ජාතික මට්ටමට ආවට පස්සේ තමයි වෛද්‍ය පරීක්ෂණ ආයතනේ ලෙඩක් ඇවිල්ලා තියෙනවා කියලා රටට කියන්නේ. මෙන්න මෙහෙම ලෙඩක් තියෙනවා. ඒ ලෙඩේ මෙන්න මේ ලක්ෂණ තියෙනවා. හැබැයි මෝරණකම් ඉන්න එපා. ලෙඩේ හැදීගෙන එනකොට ඉන්නේ කියලා ඒගොල්ලෝ රටට කියනවා. රෝග දෙපාර්තමේන්තුවේ. ඉතින් ඉඳලා හිටලා ලෙඩු මේ පණිවිඩය අහලා ලෙඩේ හැදෙද්දි ඉස්සරහට එනවා. ආවට පස්සේ වෛද්‍ය පරීක්ෂණ ආයතනේ ඒගොල්ලන්ගේ ලේ තෙම ඔක්කොම අරගෙන බලනවා මේ රෝග කාරකය මොකද කියලා. මොකද ටිකක් වෙලා ගිහිල්ලා ලෝකේ රෝගේ හැදුනට හැදිලා දුර්වල වුණාට පස්සේ තව ගොඩාක් විස බීජකට එනවා කොයි එකාද කියලා අල්ලන්න බෑ. නියම මූලික රෝග කාරකය බලන්න පුළුවන් රෝග ලක්ෂණ මතු වෙලා එනකොට තමයි. නමුත් ඉස්සෙල්ලා එහෙම ලෙඩු වෙන්නේ නැහැ. එදුන්න කියන්න ඕනේ මෙවැනි ලෙඩක් තියෙන රෝගයක් තියෙනවා මෙන්න මේ ලකුණු තියෙන කට්ටිය ඉන්න කියලා. ආවොත් ඒගොල්ල පරිශන කරලා මේ රෝග කාරක බීජය රෝග බීජය තෝරගන්න ඒකලේ රෝග බීජය නිරෝගී කෙනෙකුට විදිනවා. විදලා බලනවා යාටත් ඒක රෝග ලක්ෂණ මත වෙනවා කියලා. තුන් සැරයක් විතර එහෙම කරලා තමයි රෝග බීජය අල්ලගන්නේ. ඊට පස්සේ ඒකට වෙදකම් කරපුවාම සනීප වෙනවා. එහෙම නැත්නම් ලෙඩ වුණාට පස්සේ අපේ ඇඟේ විස බීජය පවුල් ගණන් ජීවත් වෙන කොයි එකෙල් ලෙඩේනවද කියලා හොයන්න බෑ. මේ මුල සෙවීමේ ක්‍රමය වෛද්‍ය ශාස්ත්‍රයේ හොයාගත්තේ බුදුහාමුදුරන්ගේ ක්‍රමෙන්. ආස්වාසයට එන්න අරින්ද නැවත නැවත බලන්න බලනකොට ඒක කොහේ ඉඳලාද එන්නේ? මොකද්ද මුල? මොකද්ද හටගන්න කියලා බලන්න. ඒ දැනුම් දෙකම තියාගෙන ඕනේ ගෙවෙන හැටි බලන්න. මතු වෙලා මතු වෙන්නේ කොහේ ඉඳලාද කියලා මතු වෙන්නේ කියලා බලලා ওই දැනුම් දෙක ඇතුව බලන එක නට විතරයි ගෙවීම බලන්න පුළුවන්. ඒකට අසුබාන පස්සේ කියනවා. ඉතින් මේක සතියෙන් ඇර සතිපට්ඨාණයෙන් ඇර වෙන ක්‍රමයකින් ලබන්න බෑ. ඒක හරිම සංකීර්ණ ක්‍රමයක් තියෙන්නේ. හැබැයි ප්‍රතිපදාවෙන් කරන්න. ඉතින් ඉන්සා යෝගාවචරය ගාව භාවනා කරලා ලෑස්ති වෙන්නේ හිත හදාගන්නේ Taman ඉදිරියට ඉදිරිපත් වෙන ඕනෑම දෙයක් ගෙවෙනවා. ඒක අපේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පළවෙනි බණේදී තේරුම් අරගත්තේ යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ ලෝකේ යම්තා කැති වෙන ස්වභාව ඇති දේවල් තියෙනවා. ඒක නැති වෙනවා කියන එක තමයි සෝවණුණයි කියලා කිව්වේ නැහැ. මේ ප්‍රකාශය තමයි කරේ. ඉතින් ඒ වෙනස කවදද ඇති වෙන්නේ අපේ ජීවිතේ? භවනා කරන්නේ ඇති වෙන තාක් දේවල් නැති වෙනවා කියන එක බලන්නයි කියලා සෝවාන් වෙන්න ඉස්සෙල්ලා මෙන්න මෙවැනි මානසිකත්වයක් හදා ගන්න පුළුවන්. මෙන්න මෙවැනි පෙර දැක්මක් හදා ගන්න පුළුවන්. මෙන්න මෙවැනි සම්මා දිට්ඨියක් හදා ගන්න පුළුවන්. මෙන්න මෙවැනි සම්මා සංකල්පයක් හදා ගන්න පුළුවන්. ඒක හැබැයි අනුන්ට නම් කොහොමඩක්වත් හදලා දෙන්න බෑ. Tamanda හදා ගන්න පුළුවන්. මේකට කියන්නේ ලෑස්තිලා යනවායි කියන්නේ. අන්න ඔය ලෑස්තිලා යනවනම් ජීවිතේට වගේ ලෑස්ති මනසක මුණ දෙනවනම් ඔය අපකරා පැමිණ කිසිම දුකක නපුරු ගතිය නැහැ. පෙළෙන ගතිය නැහැ. පෙළෙන ගතිය වැඩි වෙන්නේ ඒ එන දේවල් බදා ගන්න කියොත් තමයි. මේ එන දේවල් දිහා මම බලන්නේ ඒක ගෙවෙන ස්වභාවය. නැති වෙන ස්වභාවය, වැය වෙන ස්වභාවය, ක්ෂය වෙන ස්වභාවය කියලා මුණ දුන්නොත් ඒ දේ අපට කෙලෙස ඇති කරන ගතිය, දුක් දෙන ගතිය නැහැ. මෙන්න මේක ඇති වෙන්න අපි කොච්චර වැඩමුළු කීයක් කරන්නද? ආත්ම කීයක් ඉන්න වේ? බුදුරු කී දෙනෙක් බලන්න වේද කියන එක මොනම කෙනෙකුටවත් කියන්න බෑ. ඒසා භවනා කරන එක නා දැනගන්න ඕනේ මේ ලෝකේ නෙවෙයි කෙලස් තියෙන්නේ. කෙලස් තියෙන්නේ සූදානම් නැති මනසේ. අභාවිත මනසේ. ලෑස්ති නැති මනසේ. ලෑස්තිලා යනවනම් ඒ මනසට කෙලස් වලින් හානි නොවෙනව නෙවෙයි. නමුත් ඔච්චර නපුරු හානියක් වෙන්නේ නෑ. ඔච්චර දරතයක් ඇති කරන්නේ. ඔච්චර පරිලාහයක් ඇති කරන්නේ. ඔච්චර දුකක් ඇති කරන්නේ. මෙන්න මේ වෙනස තමයි යෝගාවචරය ඇති කරන්නේ. මේ වාගෙම කතාවක් තියෙනවා. මේක තියෙන ධම්මපදට්ට කතාවේ. මේ වාගෙම කතාවක් තියෙනවා. ඒ රට්ටපාල ස්වාමීන් වහන්සේගේ රට්ටපාල සූත්‍රයේ. ඒ ස්වාමීන් වහන්සේට මේ මව්පිය දෙපළට හිටපු එකම පුතා. මේ මව්පිය දෙපළටම හත්මුතු පරම්පරාවෙන් ආපු විශාල දැනු සම්භාරය දැනුම සම්මේලන භෞගෝලික සම්පත්‍ය. නමුත් මේ ස්වාමීන් වහන්සේ මේ පැවිදි වෙන්නේ ඉස්සල රට්ටපාල කුමාරයෙක් වින්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කළා ඇහුණා. මේ අසුභහනුපස්සී කියන එක එහෙම නැත්නම් මේ දේවල් වල ගෙවීම බලන්න ඕනේ. ඒක බලන්න බෑ ගිහිගෙවල් වල ඉඳද්දී කරගත්තේ නිකතු කිරීම විතරනේ ගෙවීම බලන්න බෑනේ. ඒ නිසා මේ ස්වාමීන් ශිකිල්ලා මගෙන් තාත්තගෙන් අවසරය ඉල්ලුවා පැවිදි වෙන්න. ඉතින් අර දෙන්න කිව්ව දැන් ඔබ ගියොත් පැවිදි වෙන්න මේ වස්තු ඔක්කොම රාය සන්තික වෙනවා. ඔබ විතරයි ඉන්නේ එකම බුදල් කාර්යය. මොන්නම විදිහකින්වත් පැවිදි දෙන්න බෑ කියලා. ඉතින් ඒ ශ්‍රාවංශ මේ ගොම්මැටි ගාපු නැති පොලෝක වැටිලා දවස් 3ක් යනකම් නොකාන බි උපවාස කරා. උපවාස කරලා අම්මල තාත්තලා ඒ දුන්නේ මෙයා පැවිදි වුණාට පස්සේ සිවුරු අරවන්නම් කියන අදහසෙන්. මේ ශ්‍රාවංශේ ගම්පලාතේ ඉන්නේ නැතුව පැවිදි වෙලා රහත් වෙලා බුදුජානන්සේ වන්දනා කරන්න කියලා නැවත ජේතවනාරාමයට ආපුවාම ඒක ගම. ඉතින් දවසක් ගියේ ඉස්රායිම් පින්නපාත යනකොට ඒ ගෙදර ඇත්තෝ අම්මයි තාත්තයි හාමුදුරේ දකින්නකොට බයි. අපේ පුතා නැති කරේ මේ තට්ටයෝ තමයි, මේ රෝම පාලා තමයි, මේ හග්ගෙඩිය තමයි කියලා දැන් ගාලෙන්නේ හග්ගෙඩිය කියලා නේ වයින් සංඝයා. ඒ කාලේ තියෙන්න නැතයි ගොඩක් නම් බණ්ඩාරනායක මාතර විද්දීපු කාලේ සෝ පාල කියලා කිව්වේ. එක එක නම් කියයි කවදාක පින්නපාතයක් දෙන්නේ. ඉතින් මේ ශාංශේ ගියා පින්නපාතෙ බෙදුවේ නෑ. ගියේ පිළිකන්නේ වැඩ කරන දාසියක්. ඊර නරක් වෙච්චි රොටි කැලක් විසි කරන්න එළියට. මේ ආම්දරෝ දායක කතාලික නංගී ඔක විසි කරන්න යන්නේ මගේ පාත්‍රයට දාන්න කියලා. ඉතින් මොන දියවල් මේක පාත්‍රයට බෙදනකොට අතයි සලකුණු දිහා දැනගත්ත මේ මගේ ස්වාම පුත්‍රයයි කියලා. සූරයන්ගෙන් හිටියද දුවන ගිහලා අම්මට කිව්වා ස්වාමි දුවට කිව්වා ආර්යාවති අපේ ස්වාමි පුත්‍රයන් වහන්සේ ඉන්නව ඇවිල්ලා මේ එතකොට කිව්වා ඇත්තම නම් කියන්නේ මම ඔබ දාසකම නිදහස් කරනවා කියලා ගිහලා තාත්තට කතා කරලා කිව්වා ගිහලා බලන්න ඒක බලනකොට මේ ස්වාමීන් වහන්සේ ගිහලා ළඟ කැඩිච්ච ගියක පිටියක් අයින් ඉඳගෙන අර කුණු වෙච්චි පිළිණු වෙච්චි මේ රොටි කෑල්ල වළඳනවා ඉතින් තාත්තා ගිහිල්ලා කතා කරලා ගියා මේ මොන නිග්‍රහයක්ද කරන්නේ මෙච්චර මාලිගාවක් තියෙනවා මෙච්චර දැසිදස්සු ඉන්නවා මෙච්චර උණු උණු කැම තියෙනවා ඇයි මේ කැඩිච්ච ගයක් ගාව ඉඳගෙන පිටියක් අයිනේ මේ පිළිනුච්ච රොටි කැලක් වලදාන වඩින්න සිටු මැදුරට නෑ අද පින්න පාත ඉවරයි ඊට පස්සේ අපි ආයෙ පින්න පාතේ බාර ගන්න අයන හෙට උනේ ආරාධනා කරොත් හෙට එන්නම් කියලා පහුවෙන්ද උදේ යනවා තමන්ගේ ගෙදෙට පින්නපාත අම්මා ඒ ගිහි කාලේ හිටපු අඹු 5 දිනක් ඉඳලා තිනවා 5 දිනාටම කියනවා යම් ආකාරයකට සැරසුනොත් රට්ටපාල කුමාරයා කැමැති වෙයිද අද රට්ටපාල හාමුදුරුව වඩිනවා අපි සිවුරු අරවමු ඇඳුම් ඇඳගෙන ලෑස් වෙන්නේ කියලා. ඒකල දෙපැත්තේ කොට ගහනවා අම්මගේ බූදලේ තාත්තගේ බූදලේ මැද පනවනවා ආසනෙ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ වෙන්න වාතේ ගෙදටි කී අරපස්සේ දැන් ඔන්න පරණාඹු ඇවිල්ලා ඔන්න නාඩගම් කොකනට්ටම් පාන. ලස්සන වෙන්නේ. ඉතින් සාසි ගණන් ගත්තේ නෑ. ඉතින් ඒගොල්ල ළඟට ඇවිල්ලා අහනවා ඔබතුමාගේ බ්‍රහ්මචර්ය රකින්නේ දිවි ලෝකේ ඉන්න සුරංගනාවෙන් පතලා. ඒගොල්ල අපිට වැඩි ලස්සනද කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ නංගි කියලා කතා කරලා කියනවා නැගිනේනේ මම බ්‍රහ්මචර්ය රකින්නේ සුරංගනාවන් පතලා නෙවෙයි කියලා. ඉතින් අර පරණ අඹුවට නංගි කියලා කතා කරනකොට මේ මිනිස්සුම කලන්ත හැදිලා වැටෙනවා. ඊට පස්සේ අම්මයි තාත්තයි කරන දේවල් වැහුම් ඇරලා දෙපැත්තෙ තියෙන බූදලේ පෙන්නන. ඒ වෙලාව යනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියනවා දැන් අපේ දානි බලදන අවර ඉරාවරට යගෙන එන මම පිටපත යනවා කියලා. එතකොට විදහාට ගෙනලා පත්‍යම් බෙදෙනවා. අර්ශමානේ පිටපත වරඳලා එළියට යන ගමන් කියාගෙන යනවා. මොවැද්දෙක් බොයි කල්ලන්ද උගුලක් කටවන. අතෝලා එක රසමස උලක් ගැට ගන්නවා. මොවගෙන් නම්. දක්ෂ මොයෙක් ඇවිල්ලා රසමස උල කාලා උගුල ගස්ස ගන්න නැතුව යන හැටි මොවැද්දා ඇඬුවක ඇතුලේ යුද්ධෝ බලන් ඉන්නවා කියලා. මාව අල්ලා ගන්න උගුල අටවලා රසමස උලක් ගැට ගහලා තිබ්බා. මම ඇවිල්ලා රසමස උල කාලා උගුල ගස්ස ගන්න නැතුව යනකොට මොවැද්දා අඬ අඬ ඉන්නවා කියලා. භාවනා යෝගාවචරයත් කරන්නේ තමන් කරා පැමිණෙන මොන අරමුණ ආවත් එක අරමුණක්වත් විශ්ි කරන්නේ හොඳ නරක අරමුණු බැයිලක් අරමුණ දිහා බලන මේ හැම එකම ගෙවෙනවා. ඒක නිසා මේ අරමුණෙන් මං කෙලෙසෙයි මේ අරමුණට පිං ලැබෙයි මොකක්වත් නැ මේ හැම අරමුණකෙම තියෙන ගෙවෙන ගතිය විතරයි කියලා බලන කෙනාට අරමුණු නිසා කෙලෙස් ඇති වෙන ගතිය ඉන්නේ. එතන යෝගාවචරය ඉන අරමුණුත් එක්ක ගැටෙන්න යන්න ඕන කමක් නැහැ. ඒක හරියට උගුලක හයි කරලා තියෙන රසමස උලක් වගේ. ඒකට කියනවා ඇම කියලා. ඇම කෑවට ගමන්න ඇතුළේ කොක්ක තියෙන බව දැනගන්න. දැන් මාළුව ඇම කනකොට එක පාට ගහන එක නකරන්නේ. ඒතකොට ගැසුවට පස්සේ මාළුව ගොඩනේ ටික ටික කෑවොත් මොකද වෙන්නේ? උට අම්මා අප්පවත් කාලේ හම්බෙච්ච නැති ලස්සන රසමස උලක් හම්බ වෙනවා. ගෙඩිය පිටින් ගන්න ගියාම තමයි කොක්ක බඩින්නේ. ගසපු ගමන් වතුරෙන් ගොඩ. එසරම කන කොට කාපල්ලා කිරලා. මොනෝ ගෑවත් ප්‍රශ්නයක් නැහැ. මොනෝ ගෑවත් ප්‍රශ්නයක් නැහැ කන කොට කන්ද කිරලම්. ටික ටික. අපි හිතන්නේ මේ නෙමෙයි හැම ඒ කාන්තේ මාරාන්තිකයි කියලා මාරාන්තිකයි ගෙඩිය පිටින් කෑවේ. ටික ටික ගෑවත් මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන කෙනා ඔයින වේදනා ටික ටික කන. ඔයින හිතවිලි ටික ටික කන. ඔයින ශබ්ද ටික ටික කන. ඔයින ප්‍රීති සුඛ ඔයින හැමදේම ටික 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 පුරුදු කරනකොට ගිඩිය පිටින් ගිලින්න යන්නේ තණ්හාවෙන් මාන්නෙන් දිත්තේ. එතකොට යාර තේරෙන පටන් ගන්නවා මේ වගේ කෙලෙස් හරි පව් හරි නැහැ. තියෙන දක්ෂකම අරමුණත් එක්ක නැවත නැවත හිතේ දෙනකොට ඒකට අනුපස්සනා කරනවා කියලා කියනවා. අනුපස්සනා කරනකොට කොයි අරමුණත් එක්ක වැඩි වේලාවක් ගත කරන්න පුළුවන්. ඉවසීමේ. එහෙම නැත්නම් කම්පන වින ගතියෙන් ඒ යෝගාවචරයට කවදා හරි මේ එන ඕනේ අරමුණක් එක්ක සුවතව ගත කරලා මාරාන්තික දුක මරණ වේදනාවත් අද්දකපු දවසේ පහුවෙද්ද තමයි සෝවාන් වෙනවනම් සෝවාන්. එචා අපි මේ පැමිණෙන දුක කොච්චරක් ඉවසන්න ඕනද කියනවනම් මරණ වේදනාව සතියෙන් ඉවසලා ඒකත් හරහා ගියේ වෙලාවේ. එහෙම නැත්නම් මරණීය එහා පැත්තේ තමයි අමරණීයත්වයේ තියෙන්නේ. ඉතින් මරණ වේදනාව කියන්නේ මේ පුංචි වේදනාවට දඟලන කෙනාට කවදාකවත් හම්බ වෙන්නේ ඒ අමරණීයත්වයකට. ඉත භාවනා ගන්න එක නා දැනගන්න ඕනේ. භාවනා පරියංගෙට ගිහිල්ලා සතිය පිහිටවපු ගාම වෙන්දට වැඩිය දුක් වෙන්දට පෙළෙන ගතිය තද්ද හිතවිලි ගොඩාක් එනවා. මම ඊයට වැඩිය අද වේදනාවේ චුට්ටක් වෙලා ඉවසුවාද ඊට වඩා අද පැමිණෙන හිතවිලි තීදී චෝදනා නොකර හරහා ගියාද ඊට වැඩිය අද පිටින් එන සද්දතියෙදී අරමුණ පාත්තගෙන යන සතිය පාත්ත ගන්න පුළුවන් වුණාද කියන එක පිටින් කවකින්වත් අහන්න යන්න එපා වැඩන්නේ. Tamanට තේරෙන්න. පරියංකේ පරියංකේද මේ පැමිණෙන දේවල් හරහා යන ගතිය ඇසුරු කරන ගතිය සමීපස්ත වෙන ගතිය විනිවිදන ගතිය වැඩි වෙනවා නම් ඒ යෝගාවචරයට පරියංකේ විතරක් නෙවෙයි දිනදා ජීවිතේ පේන්න පටන් අර ගන්නවා මේ පැමිණෙන කිසිම දෙයකට අපිට කරදර කරන්න බෑ ලෑස්ති මනසකින් කියෝ සූදානම් මනසකින් කියෝ ඉතින් ඒක පෙන්නුව එකම සාස්ෘණ වංශයේ සර්වච්ඡන්සේ බාහිර වස්තුවල කෙලෙස් නෑ මේ මනස අසංගතන සුභානුපස්සීනං ඉන්නේ හැම අරමුණකින්ම කෙලෙසෙනවා මනස අසුභානුපස්සීන සුසංගතන මොන කෙලෙසකින් වුණත් කෙලෙසන ප්‍රමාණය අඩුයි මම දෙන ප්‍රසිද්ධ නිදර්ශනය තමයි අපි මේ පාම් පෙත්තක් දෙත පාම් පෙත්තක් එළියේ තිබ්බොත් පුස්කන පාම් පෙත්ත හොඳට කපලි කර කරලා තියන්නේ අර වගේ තුන් ගුණයක් ජීවත් වෙන පුස්කන් නෑ කියන්නේ වාතයේ නිතරම තෙතමනේ මේ විස බීජ තියෙනවා තෙතේකට අහනවා තෙත පාම් පෙත්තට විස බීජ ලැග ගන්න වේලිච්ච පාම් පෙත්තට විස බීජ ලැග ගන්න ඒ නිසා මේ වීලීමට කියනවා තපස කියලා තපණය කියලා තාපය කියලා ඒ නිසා උන්ට භාවිත මනසක් ළඟට කෙලෙස් ආවට ඒක ලැග ගන්න නෑ ඒක වැවෙන්නේ නෑ නමුත් අභාවිත මනසට ළඟින් යන කෙලෙස් ඔක්කොම ඇදලා ගන්න ඇදලා ඒක පුස්කරන සරුවත්‍යංශේ වැඩ ඉන්න කාලේ ඒ සාමාන්‍ය ශිෂ්ටමනසෙක් ගිහිල්ලා වැඩි ගෑණියක් කතා කරලා නෑ සාමාන්‍ය මනුස්සෙක් වැඩි මනුස්ස ගෑණියක් ගිහිල්ලා වැද්දෙක් කතා කරලා ශිෂ්ට මිනිස්සෙක් ශිෂ්ට කුලං කුලකාන්තාවක් වැද්දෙක් කතාද බැලලා දරුවෝ තුන් දෙනෙක් හම්බ වෙනවා මේ මිනිස්සයා අපි පස්සේ කමු බලමු කවුද කියලා මේ මිනිස්සයා අර වැඩි මිනිස්සයාට දරුවන්ටයි ඔක්කොම වැද්දියකින් වෙන්න ඕන ඔක්කොම යුතුයකම් ඉෂ්ට කරයි එක දවසක් වැද්දා යනවා දඩේ මේ යනකොට සරුවචනාංශය ඇවිල්ලා ඒ ළඟ කැලේ ගහක් මුල වැඩ ඉන්න. මේ මිනිස්සු කවදාවත් දැකලා නැහැ. හැබැයි සාමාන්‍යයෙන් වැද්දෝ ඕගොල්ලොත් එහෙමයි. උදේ පාන්දර ගමනක් යනකොට හාමුදුර කෙනෙක් දැක්කොත් අසුබයි කියලා තමයි කියන්නේ. හීනෙකදී හරි හාමුදුර කෙනෙක් දැක්කනම් පහුවෙන්ද මරණය. ඉතින් අරූපත් තිතෙනවා මේ හාමුදුර කෙනෙක් දැක්කා දවසේම දඩයක් නැහැ. හැන්දෑවට එනකොට අර ගහ මුල වාඩි වෙලා ඉන්නවා. ඇදලා ගන්නවා දුන්න විදිහට. බුදුරජාණන්සේ දකි. දැකලා අදිෂ්ඨාන කරනවා දුන්නිටිය ඇදලා එල්ල කරගෙන ඉන්න විදිහටම ගල් වෙන්න අදිෂ්ඨාන කරනවා. ඉතින් ටික වෙලා ගියා මාගෑණි කතා කරගෙන ලොකු පුතාට තාත්තගේ පුතේ බලපන් තාත්තා ගෙදර එන වෙලාව නැහැ. කොට බලපන් කියලා යවනවා. යනකොට පේනවා තාත්තා විදින්න ඔන්න මෙන්න ඉන්නවා. හාමුදුරුවනේ නොට මෝ හිතනවා තාත්තට ඉස්සෙල්ලා මම දෙන්නම් කියලා. එයත් දුන්නිටිය ඇදලා අදින්න හදනකොට බුදුරජාණන්සේ ඒකත් එහෙම ගල් කරනවා. දැන් දෙකයි. ඒගා මේ වෙදක් වල තොරණට හදන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි පුතාල්. දෙවෙනි පුතා යනකොට මේ දෙන්න ඔන්න මෙන්න හැංගිලා තියන්න හදනවා කාටද? එයත් දුරුදී අතිරෝ. ඒකත් ගල්ක. හතරවෙනි පුතා දැන් හොන්දටම රැය වෙලා. එයාටත් පේනවා එයත් ගල් කරනවා. දැන් ඔක්කොම තියදී මහා ගෑණි බයිනෝ පාරට. මහ වැද්දි බහිනව පාරට යනකොට පේනවත් හතර දිනක් කුදු අහමුණට ඉඳලා බුදු අම්මේ මගේ තාත්තට විදින්න එපෝ කියලා කෑ ගහනකොට අර හතර දිනාටම සිහින. ඒතකොට මහමිනිය කියන තී කියන්න එපා තීගේ තාත්තා මෙතන ඉන්නවයි කියලා. අපි දන්නේ කියලා වැද්ද වයින්න බුදු වැද්දිට. ඒගොල්ලෝ දන්නේ මේ කියන්නේ මගේ බුදු තාත්තා කියලා. එයාගේම තාත්තා නෙවෙයි. වැද්දා හිතන්නේ මේ මම බැඳපු ගෑණිගේ තාත්තා මාමණ්ඩි කියලා. ඒක බයිනකොට බුදුරජාණන්සේ කට්ටිය වාඩි කරලා බණ කියනවා. ඔයගොල්ලෝ හිතන එකක් නෑ. අර හතර දිනම හොවන්නේ. වැද්දයි දරුවෝ තුන් දෙනා. සර්වඥාන්සේ මේක බොහොම ජයට පහුවෙන්දා ගිහිල්ලා සිවණක් පිරිසට කියනවා ඊයේ රෑ මෙහෙම දෙයක් වුණා. මම මේ පොඩි දෙයක් කරා. ඒකල මම හතර දිනා පස් දිනක් හිටියා. බණකින් උට හතර දිනක් සෝවාන් වුණා මහ වැද්දිය ඇර ඒකත් සංගයා අහන සෝවාන්ය සේ මිනිස්සයා නෙමෙයි ඔබ අන්තේ තාත්තා කියලා මේ වැඳලා බේරගත්ත ඇයි මිනිස්සයා සෝවාන් වෙන්නේ නැත්තේ එයා ඊට කලින් සෝවාන් වෙලා හිටියේ කියලා බුදුහාඳුර කියනවා අම්මද බොලේ ඉනන් සෝවාන් වෙච්ච කෙනෙක් කොහොමද සෝවාන්ත වද්ද කුට මේ උපකරණ අපි හිතන්නේ නේද ධර්මයට විරුද්ධයි නේ සෝවාන් වෙච්ච කෙනෙක් කොහොමද වැද්දෙකුට අඹුකම් කරන්නේ මේ උපකරණ හදලා දෙන්න ඕනේ, ඔක්කොම කරලා දෙන්න ඕනේ. එතකොට බුදුරජාණන්සේ සඳහන් කළා කියනවා, පාණි නම්ි වනේ නාස විසංන අන්වාගමේය. මහණි, අතේ වස තුවාල නැත්තම් වස භාජනයට අත දැම්මම මුකුත් වෙන්නේ නැහැ. අතේ තුවාල තියෙනවනේ වස භාජනයට අත දාන්න එපා. මගේ දුවගේ අතේ තුවාල නැහැ. එයාගේ ස්වාමියාට ඕන දේ කරන්න ගියාට යාර කිසිෙක්ම සතුම් මරන්න ඕනකමක් නැහැ. හොරකම් කරන්න ඕනකමක් නැහැ. යාකඩුවේ යුතුයකම මගේ දුව මේ හතර දිනාට විසලසෝවානෙලා හිටියේ. නිසා යාට හිතේ මේ ස්වභාවය දැකලා වැඩ කරන නිසා එයා ඕවෙන් කෙලස් ඇති කරගන්නේ නැහැ කියලා ඒ කරන දේශනාව බුදු කෙනෙකුට විතරයි කරන්න පුළුවන්, වෙන කිසිම කෙනෙකුට හිතන්න බෑ. ඒ වගේ මේ වැද්දෙකුට අඹුගම් කරන සෝවාන් ස්ත්‍රියාවක් කැලියකට වෙලා දරුව තුන්දෙනෙක් වදලා මේ එකම මහමිනිය ඇතුළු තුන්දෙනාම අශිෂ්ට ම්ලීච්චු බුදුහාමුදුර තමයි එලි කරන්නේ. එලි කරනකම් එයාගේ සෝවාන්කම යාළඟ තියෙනවා. ඒ නිසා පෞල් ජීවිතය ගත කරන බොහෝමත්ම සාර්ථකව කිසි පටලවාගැනීමක් නැහැ. මොකද ජීවිතේදී බලන්නේ කෙලස් අල්ල ගන්න පැත්තෙන් නෙවෙයි, මේ දේවල් නැති වෙන පැත්තෙන්. ඉතින් ඒක තේරෙන්නේ ඒ කෙලස් අල්ලන පැත්තේ ඉන්න කෙනාට. එයා හිතන්නේ සෝවාන් වුණා රැස්වි දෙන්න එපා, උඩින් යන්න එපා, දිබ්බ චක්කු දිබ්බ සෝත ඥාන තියෙන්න එපා. වැද්දියක් වෙලා වැද්දෙකුට අමුකම් කරන්න පුළුවන්ද කියලා හිතනවා. ඉතින් ඒ වගේ අපි හිත හදාගත්තොත් අපි ගත කරන ජීවිතයේ අසුරු කරන කවුරු වුණත් ඒකෙන් අපි පෙළෙන ගතියකින් අපි තැවෙන ගතිය කෙලසෙන ගතිය අඩු වෙනවා. ඒ පුද්ගලයාගේ පිරිසුදුකම නිසා නෙවෙයි, අපි හිතේ තියෙන ගතිය නිසා. ඒ සඳහා මූලිකම අවශ්‍ය කරලා තියෙන්නේ අසුභානුපස්සින් විරන්තම්. මේ ලෝකේ ගණ්ඩ සුභයක් කියලා එකක් නැහැ. සුභයක් කියලා ගත්තොත් කෙලෙසක් තමයි ගන්න. ඒ නිසා සියලුම දේවල් කෙලෙස් බවත් සියලුම දේවල් දුකක දෙන බවත් බලගෙන ඒක ද්වේෂ කරන්නත් එපා. අසුභානුපස්සින් විරන්තම් ඉන්ද්‍රියේසු සුසංගතං. ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න කියනවා. මේ ඉන්ද්‍රිය සංවරය අපි කියන මේ රූපයක් දැකලා ඒක වශී වෙන්නේ නැතුව රූපෙ දිහා ඇති හැටි බලනවා කියන එක සීලෙන් එන එකක් නෙවෙයි. සතියෙන් වඩන කෙනාට පමණක් අර පොඩි දරුවෝ කියනා වගේ සක්මන් කරනකොට එක එක අපි රූප දකිනවා. අපි රූප විශ්ේ මත් වෙන්නේ නැතුව නැවත හිත ගන්න දන්නවනම් සක්මන් කරන පයට ඉරියව්වට වඩලලද සතිය ඇති කෙනෙකුට විතරයි අර රූප දිගේ ගිහිල්ලා කෙලෙස් ඇති කරගන්න හිත නැවත ගෙනල්ලා නැත කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව ඇත්ත එක වහගෙන හිටියට කනට පොරොප්ප ගහගෙන හිටියට මේ නොබල හිටියට නිවන් දකින්නේ හිත හදන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙම ඉඳපු ශාස්ත්‍රෝරියෙක් කියනවලු රූප බලන්න එපා බැලුවොත් කෙලෙස්, ශබ්ද අහන්න එපා ඇහුවොත් කෙලෙස්, ගන්ධ රස පහස බලන්න එපා ඒව බැලුවොත් කෙලෙස්. ඉතින් බුදුරජාණන් වහන්සේ ආන ආනන්ද සාන්තකේ එහෙනම් ආනන්ද උපතින්ම අසන්ද වෙච්ච මනස රහත් වෙලා තියෙන්න එපා බලන්න එපා. උපත්තියෙම බීර් වෙච්ච මනස රහත් වෙලා තියෙන්න එපා. මේවා මේ හරියන වැදනේ බුදු කෙනෙක් තමයි දන්නේ මේක. තමන්ගේ සතිය අරමුණ තියේදී රූප බැලුවට ඒකේ අභිරමණය නොකර නැවත සතිය අරමුණට හිත ගන්න පුළුවන් නම්, ශබ්ද ඇහුණට තමන්ගේ නැවත සතිය අරමුණට හිත ගන්න පුළුවන් නම්, වේදනා දැනුණට නැවත සතිය අරමුණට හිත ගන්න පුළුවන් නම්, ඒකේ මේ භාවනා කරන යෝගාවචරයට ඇර කාටවත් කියන්න බෑ. ඉතින් ඒකෙනාට කොච්චර බාධා ආවත් එන එන බාධාව හරහා නැවත නැවත සතිය පිහිටනකොට තමයි ඉන්ද්‍රිය සංවරය කියන එක බයලජ්ජාව කියන එක හටගන්නේ. ඉතින් ඒක නිසා කොච්චර කාලයක් ඇයිද මෙච්චර අසංවිධිතව අසංවරව ඉන්ද්‍රිය පාවිච්චි කරපු අපි යමක් දිහා බලනකොට මේක කෙලෙස් උපදවනදී කයට හිතගත්තොත් නික්ලේශයි. ඒ නිසා මෙතෙන්ද නැවත නික්ලේශී ආරමුණට හිත ගන්න තරම් භාවනාවදී අපේ හිත ජීවු කරගන්න පුළුවන්කමක් එනවනම් ඒක නට තේරෙන්න පටන් අරගන්නේ සරුවචනාංශයේ ඉන්න කාලෙත් උහමයි අදත් උහමයි. අපිට මේ මතු බුදු වෙන බුදුහා මෛත්‍රී බුදුහාමුදුර දැක්කට පස්සේ නිකම්ම ඕකේයි කියලා හිතනවා. අපි පුහුණු කරන්නේ නැතුව බුදුහාමුදුරු ඉන්ජෙක්ෂන් එකක් දීලා පෙත්තක් කවලා ඔපරේෂන් එකක් කරලා ආශිර්වාද දීලා අපිට ඔය පිට යන හිත නැවත අරමුණට ගෙනක් එන්න පුළුවන් ගතියක් අපිට ලැබෙයි කියලා හිතනවා. ඒ දේ තමයි සමාදන් වෙන්නේ. ඒ කියන්නේ සායි සඳා ඉන්දිය සංවරයක් ගන්න නම් භාවනාදී මතුවෙන ද්විතී ආරමුණු නන්නත්තර ආරමුණු විශේෂයි. ඒවත් තියෙද්දිම තමන්ට තමන්ගේ මූල කර්මස්ථානයේ හිත පවත්වන්න පුළුවන්ද කියලා බලන එක ඒ ආරමුණු වලට ද්වේෂ කරලා කරන්න බෑ. මේක සතිය දිනු කරගන්න තියෙන අත්‍යවශ්‍ය පරීක්ෂණයක් කියලා හිතලා ඒකට වෛර නොකර නැවත නැවත සතිය පිහිටවන්න පටන් අරගත්තොත් තේරෙන පටන් ගන්නවා යේන කරදරත් බොහොම తాවකාලිකයි ඒවා ඉන්නේ යන්න. අපි අරමුණේ හිත පිහිටවනකොට ඒ වගේ බල බිඳෙනවා. ඒ වගේම මොනතරම් පිට ගියත් හිත අරමුණට ගන්න පුළුවන් ශක්තිය අපි ළඟ නැති වෙන්නේ නැහැ. අන්න ඒක සමාදන් වෙලා දිගට ගත කෙරුවොත් ඒ කෙනාට දෙන උපමාව තමයි හුලඟෙන් පර්වතයක් බිම දාන්න බෑ. කන්දක් හොල්ලන්න බෑ. ආනේ தත්ත්ව පත්තන වෙනුවට එනේන අරමුණට හිත සලා ගන්නවනම් උලංගකට දුර්ල ගහක් ඇදගෙන වැටෙනා වගේ. ඉතින් ආධුනික යෝගාවචර හැමදාම උලංගකට දුර්ල ගහක් වැටෙනා වගේ තමයි පටන් ගන්න. ඒක දැනගෙන එන්නේ අරමුණු විශේෂයි සතිය පැවැත්තේ පුරුදු කරනකොට මේක මහා ගලක් වගේ කන්දක් වගේ වැඩෙන බතියක් තියෙනවා නම් අපිට මන්චිම කාල තැන ඉඳලා චූ මහා කාල තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මේ පිළිබඳව දැනගෙන ඉන්න එක තමයි අත්‍යවශ්‍යම දේ. මම මේ යන්නේ මෙන්න මෙහෙම ගමන. ආනෙකට ඒ පෙරදැක්ම ඒකට කියනවා අදිමොක්ක චෛතසිකය කියලා. අන්නේ පෙරදැක්ම ආවට පස්සේ ඔය කෙලෙස්වල තියෙන කෙලෙසන ගතියක් නැති වෙන අතර සතියේ තියෙන අසීමිත බලය මොනම තැනකදීවත් පරදින්න නැති වරදින්න නැති බලයක් තියෙන බව දුකේදිමයි තේරෙන්නේ, අමලියේදිමයි තේරෙන්නේ, කරදරේදිමයි තේරෙන්නේ, නොපැතු තැනකයි සිද්ධ වෙන්නේ. එයිසයි පැමිණෙන හැම දුකක්ම පැණි රසක් කරගෙන ඉදිරියට යන්න නම් මේ අසුභානුපස්සී විහරන්තං කියන වදේ පදේ මතක තියාගෙන ඉන්න. ඒක මේ ලෝකේ තියෙන සබා సౌందර්යයට පයින් ගහILLක් නෙවෙයි. මේ කොයි ලස්සන සුන්දර දෙයක් ඒක විනාශ වෙනවා. ඒකට සාමාන්‍ය වඩන මධ්‍යස්ථ අරමුණේ හිත පැවැත්වීම සඳහා මේකත් ආධාරකයක් කරගන්න ඕනේ කියලා පැමිණි දුක් පැණි රහයි කියන මට්ටමේ යන්න පටන් ගන්නතර ඒක කියනවා හැකි සංඥාව කියලා. positive thinking කියලා. නැත්තම් විපස්සනා කරනවා. නැත්තම් දේවල් විනිවිද බලනවායි කියලා කාත්‍ය අවශ්‍යයි දිනදා අපිට පැමිණෙන ප්‍රශ්නවල. වෘත්තිමේ ප්‍රශ්න, පෞලේ ප්‍රශ්න මොනවද යාවත් එක මිනිස්සේ පෞලේ එක මිනිස්සෙක් මේ කතාව දන්නවනම් පෞලේ ප්‍රශ්න සියල්ලම සංසිඳවත්. රැකියාවේ ස්ථානයේ එක මිනිස්සෙක් මේ ප්‍රශ්න දන්නවනම් අපිට පරිපාලනයේ තියෙනවා නායකත්වය ලැබෙනවා. ඕනිම තැනක. ඒ නිසා තමන්ට ඊදී තමන්ගේ ඇතුළත අත්දැක ගන්න පුළුවන් නම් මේ බෞද්ධ මිනිසෙකුට පුළුවන් ලෝකෙට නායකත්වය දෙන්න. ඔය දැන කිසිම තැනක ඔය වුණ ධර්මය උගන්වන්නේ නැහැ. වෙත පැමිණෙන හැම දුකකින්ම අපි සතිය බලවත් කරගෙන හැම තැනදීම යොදන්න පුළුවන් දෙයක් වඩටපත් කරගන්න ඒක සඳහා මේ පැවිදි වෙන්න ඕනේ, ත්‍රිපිටකය දැනගන්න ඕනේ, අරක ඕනේ මේක ඕනේ කියලා කියන්නේ නොකරපු ඇත්තගේ කතා. මොන දෙයකින් හරි කමන්නේ මේක උත්සාහ කර බැලීමේ හැකියාව තියෙනවා නම් උත්සාහ කරනවා නම් ඒක බුද්ධ ආදී උත්පෙන් වංශලා විසින් අගය කරනවා. ඒකට ඔය වයස සීමාවක්, ඥාන පරිමකමක්, පැවිදි උපවිදිකමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ පිටිස දැනටමත් යම් ප්‍රමාණික සතිය වඩලා තියෙන පිටිසක්. ඒ පිටිස උත්සාහ කරන්න ඕනේ මේ සතිය බාධාවල කරදරේදී අමලියේදී හිරියරයක් වෙනකොට කොතෙක් දුරට මට මේ සතිය දිගට පවත් ගන්න පුළුවන්ද කියලා. එතකොට වෙන්නේ අර උලඟට කඩාන වෙන්න ගහක් වගේ තිබුණ හිත මහා පන්දා මහා ගලක් වඩ පත් කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ළඟදී එන වෙසක් එකට ඉස්සෙල්ලා මේ දේ කර ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවේ අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.